Honorable Minister Ali Sabri, you have 11 minutes. 5 minutes, sorry.
Garu Sabhapathimani Niyojakarika Sabha Sabhapathimani Mohothakata Issella Obathuma Ennata Pera Mam Me Vistara Karala Adhikaranayata Kiyuwe Mema Sabhawata Prakasha Kare Samanyen Adhikaranaye Kriya Kalape Pilibandawa Eken Adahas Karanne Polisiyata Vimarshanaya Karanna Puluwan Udruta Saha Ewata Adala Toraturu Nitipathumata Laba Dennata Ona Nitipathuma Thamai Thiranaya Karanne Kaatada Nadu Danne Kaatada Nadu Danne Natte Mona Naduda Danne Eva Chodana Monoda Kinik. The Apita Raja Hatita Vadivilla, Chodana Patra, Adana Vidia, Nitipatumata Kiladin Hekiavatne, Eanutamai, Ae Chodana Patrea, Nitipatuma Visin, Idripatkala, Tin, Kare Nitipatuma, Prakasakarpuakar, Vistramagia, Etuma Patkaret, Ape Anduin, Nevi, Peratibunu, Anduin, Eanua, Esiala, Nitipoteti and Akaritamai, Sidavilati. අධිකරණයේ විවිධ නඩු තීන්දුව රාශියක් දෙනවා. ඒවායින් සමහර නඩු තීන්දුව වලින් නිදහස් කරන අමාත්‍යාංශය වරදිකාරය කරනවා. ඉතින් ඒකෙන් තෝරාගත්තු නඩු කීපයක් අරගෙන අධිකරණයේ අපිට ඕන විදිහට නඩු තීන්දුව දෙනවයි කියන එක සම්පූර්ණයෙන්ම අසාධාරණ සත්‍ය ප්‍රකාශයක්. උදාහරණයක් හැටියට ඊයේ මෙම අධිකරණයේදී ගරු කතානායකතුමා ප්‍රකාශ කරා අපේ පනතක විවිධ වගන්ති ව්‍යවස්ථානුකූල නැහැ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ප්‍රකාශ කළා තිබුණා. දැන් පෙරේදා දන්නවා අපේ outer hub outer මේ කලම්බු circular highway එක නවත්තලා තහනම් දියෝගයක් දීලා තියෙනවා. ගිය සතියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් අවුරුදු ගානකට පස්සේ ගුරුවරු 200 2000ක්පත් කිරීම සඳහා කරන ලද මේ පොලිස් මේ දැන්වීම පිළිබඳව නවත්තලා තහනම් නියෝගයක් දීලා තියෙනවා. ඉතින් ඒ අරුණම අපි දැක්කා ආසත් ශාලි මහත්මයාගේ නඩුවේදී වගේ වුණ නිදහස් කරා. ඒ නඩු තීන්දුව එක එක විදිහට දෙනවා. ඒ පිළිබඳව රජයට පාලනයක් නැහැ. ඒක තමයි ජන රජයක තියෙන ව්‍යවස්ථාවේ වෙනස්කම. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකට වෙනස් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඒක තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. එම නිසා අපි කියන්නට කැමති විශේෂයෙන්ම විපක්ෂයට උඩ බලාගෙන කෙල ගහන්නට එපා. අධිකරණය විවේචනය කරනකොට එක ජන රජයේ විවේචනය කරනකොට කරුණු මත ඔප්පු කළ හැකි කරුණු මත ඇත්ත මත විවේචනය කරන්න කවුරුත් විවේචනයට භාජනය නොවෙනවා කියලා කියන්න බෑ. නමුත් නිර්දය ලෙස බොරු කරුණු මත අසත්‍ය කරුණු මත අධිකරණයේ අභිමානය නැති කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීම ඔබටත් අපිටත් සියලු දෙනාටමත් සුදුසු නෑ කියන එක තමයි මම අධිකරණ අමතිවරයා වශයෙන් කියන්නට ඕන. දැන් අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මෙම පාස්කු ප්‍රහාරය සිදු වුණාට පස්සේ විවිධ අවස්ථාවලදී විවිධ කතා විවිධ විදියට ඉදිරිපත් කරනවා. ඒකෙන් උත්සාහ කරන්නේ මේ රට තුල නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව විශාල සැකයක් ඇති කරලා මිනිස්සු තුල තිබෙන විශ්වාසය කඩාබිඳ දමන. විශේෂයෙන්ම දිගින් දිගටම කිව්වා අද මම අහගෙන විපක්ෂය තමයි දිගටම ඉල්ලුවේ තවත් ආයු පුද්ගල ක්‍රියාකාරීන් රාශියක් එක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා වෙලුම් 28ක තියෙන වාර්තා ඇයි ඉදිරිපත් කරලා කරන්නේ නැත්තේ ඇයි ඒක හංගගෙන ඉන්නේ කියලා. ඒකට හිටපු නීතිපතිතුමා ඒ සාක්ෂි සටහන් නේම මහ ජනතාවට ලබා දීම එතරම් සුදුසු නැහැ කියලා එතුමාගේ මතය ප්‍රකාශ මතය ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඒ මතය පැත්තකට ගියාට පස්සේ මේකේ හංගගෙන ඉන්නවා මේකේ නැති දේවල් පෙන්වන්න හදනවා මේකේ අපිට විදුද්ව චෝදනා තියෙනවායි කියලා එන අසත්‍ය ප්‍රකාශ රාශියක් ඉදිරිපත් කරා. අපි දැන් ඒක සම්පූර්ණයෙන්ම ඊයේ කතානායකතුමාට බාර දීලා තියෙනවා. ඕන එකක් අරගෙන බලන්න. බලලා ඒකේ මොන හරි හංගලා තියෙනවා. අපේ කාට හරි විරුද්ධව සාක්ෂි තියෙනවා හංගගෙන අපි ආරක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවද කියන එක කල්පනා කරලා බලන්න. දැන් ඒක ඉදිරිපත් කරාට පස්සේ අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා අද කියනවා දැන් වැඩක් නැල්ලු. ඇයි වැඩක් නැත්තේ? ඕල් ඉල්ලුවේ නෑ මොකටද? ඒ කියන්නේ මේ ඕන අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. අපේ මේ උත්තරීතර සභාවේ මන්ත්‍රීවරුන්ට වගකීමක් ලබා දීලා තියෙනවා භාෂණයේ නිදහස වරප්‍රසාද. හැබැයි ඒව ලබා දීලා තියෙන කටට එන බොරු කියන්න නෙවෙයි. අසත්‍ය ප්‍රකාශ කරන්න නෙවෙයි. මිනිස්සුන් අවුස්සන්න නෙවෙයි. වරප්‍රසාද වලට මුවා වෙලා. ඕන්ට ඒක ලබා දීලා තියෙන්නේ යුක්තිය හා සාධාරණ තිෂ්ඨ කිරීම සඳහා ඉංග්‍රීසියෙන් කියනවා on public interest මහජනතාවගේ අවශ්‍යතාවට යොදා ගන්න. එහෙම නැතුව Tamanට හිතන හිතන දේ බොරු කියලා මේකට මුවා වෙලා ඉන්න එක මේ වරප්‍රසාද වලට කරන අන්තිම නිගාවක්. බොහෝ රටවල් වල මේ වන විට මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යම් කිසි සීමාවක් වර්ජනයට සීමාවක් තියෙනවා වගේ සීමාවක් ගේන්න කියලා තියෙනවා. ඔබතුමා දකින්න ඇති සිංගප්පූරුවේ ගරු අගමැතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සම්පූර්ණ බොරු ප්‍රකාශ කිරීම පිළිබඳව මෝසමක් ගෙනල්ලා ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එයිදි තමයි ඔහු කිව්වේ ඒ මුලින්ම රටවල් ආරම්භ කරපු නායකයන්ගේ ඒ ප්‍රතිපත්තියෙන් එළියට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරලා යකා නටන්න පටන් අරන් කියන ඉන්නවයි කියලා පහ වෙන නායකයෝ. ඒ හින්දා තමයි අපි කියන්නේ මම නවත් ඉවර කරනවා ගරු මන්ත්‍රීතුමනි. විපක්ෂයෙන් අපි සහ අපි දෙපැත්තෙන්ම තම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ උත්තරීතර සභාවක් මේකට තෝරාපත් කරගන්න අයගෙන් බලාපොරොත්තු වෙනවා යම් කිසි කෝඩ් ඔෆ් එතික්ස් එකක්, යම් කිසි චර්යාවක්, අධ්‍යයනයක්, මේ පිළිබඳ අධ්‍යයනය කරලා මිනිසුන්ට ගැළපෙන ආකාරයට, ශිෂ්‍යයන්ට බලාගෙන ඉන්න පුළුවන් ආකාරයට, මහජනතාවට බලාගෙන ඉන්න පුළුවන් ආකාරයට වගකීම් දරන ප්‍රකාශ කරන්නයි කියලා. එහෙම නැතුව මේකට මුවා වෙලා එකිනෙකාට අපහාස කරන්නත්, බොරු දේවල් ප්‍රකාශ කරන්නත්, නැති දේවල් මවලා මිනිසු තුළ භීතියක් ඇති කරන්නත් කටයුතු කරන්නට එපා කියලා අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සභාවේ සිටින සියලු දෙනාගේ. බොහොම ස්තුතියි.
Thank you, Minister. Honorable Dr. Haruni Amarasuriya, you have 9 minutes.
Thank you. ගරු සභාපතිතුමනි, ළඟදී දවසක මට ව්‍යවසායකයෙක් හම්බුණා. ඔහු ඇත්තටම කරගෙන යන්නේ පේපර් සර්වියට් හදන පොඩි කර්මාන්තයක්. ඔහු ඒ කර්මාන්තය තව 7 දෙනෙක් විතර ඔහු රැකියා දෙමින් කරගෙන යන ව්‍යාපාරයක්. නමුත් මේ වෙනකොට ඔහු කියා සිටියේ ඔහුට දැන් ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකෝ අමුද්‍රව්‍ය නැහැ. ඔහු ඒකට අමුද්‍රව්‍ය ගෙන්නන්නේ ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙන්. නමුත් දැන් ඒ රටවල් එක තියෙන ගනුදෙනුව නතර වෙලා ඔහුට තව දුරටත් ඒ කර්මාන්තය ගෙනියන්න බෑ. ඉතින් ඒ නිසා ඔහු මගෙන් අහන ප්‍රශ්නය තමයි මොකද්ද ඔහුගේ දැන් ව්‍යාපාරයට වෙන්න යන්නේ, මොකද්ද ෆැක්ටරියට යකරන්නේ, ඔහුගේ සේවකයන්ට ඔහු මොකද්ද කරන්න යන්නේ කියන එක ඔහුට දැන් බරපතල ප්‍රශ්නයක් වෙලා. මේ 5-6 දෙනා විතරක් නෙවෙයි, මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනත් අදාළ ඒජන්ට්ස්ලත් එක්ක බලනකොට කොහොමදත් මේක 30-40කට විතර ප්‍රමාණයකට මේ එක ව්‍යාපාරයක් කඩාවැටීම බලපානවා. දැන් මේ එක කතාවක් පමණයි. මෙවැනි කතා කීයක් අපිට අහන්න සිද්ධ වෙනවද මේ දවස්වල? මේවා අපේ සාමාන්‍යයෙන් කතා කරන ආර්ථික දර්ශකවල කොහෙත්ව කියවෙන්නේ නැති කතන්දර, කොහෙවත් නැති කාරණා. ස්ටොක් එක්ස්චේන්ජ් එක පොයින්ට්ස් 2-3කින් අඩු වෙනකොට අපිට ඒක පත්තරවල හෙඩ්ලයින්ස් හැටියටත් යනවා, අප්ඩේට්ස් වලටත් යනවා. නමුත් මේ කුඩා ව්‍යාපාර අපේ ආර්ථිකයේ වැඩි හරියක් ඉන්නේ මෙවැනි ව්‍යාපාර. අපිට මහ පරිමාණයේ ව්‍යවසායකයන්, මහ පරිමාණයේ කර්මාන්තකරුවන් ඉන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. අපේ රටේ ආර්ථිකයේ වැඩිපුර ප්‍රමාණයක් ඉන්නේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් නැත්තම් කර්මාන්තකරුවන්. දැන් ඔවුන්ට තමයි අත වශයෙන්ම මේ වෙලාවේ ඉතාමත්ම බරෑරුම් විදියට මේ ආර්ථික අද්භූතය බලපාලා තියෙන්නේ. ඔවුන්ගේ අමුද්‍රව්‍ය සොයා ගන්න බැරි වීම, විශේෂයෙන් දැන් මේ වෙනකොට ඇති වෙලා තියෙන බලශක්ති අර්බුදයත් එක්ක ඔවුන්ට ජෙනරේටර් සර්වා මේවා දාගෙන ගෙනියන්න පුළුවන් ව්‍යාපාර නෙවෙයි ඔවුන්ට තියෙන්නේ. ඒ වගේ ලොකු ටර්න් ඕවර් එකකුත් නැහැ, ඔවුන්ට ලොකු ප්‍රොෆිට් මාර්ජින්ස් උත් නැහැ. ඔවුන් බොහොම අමාරුවෙන් කරගෙන යන ව්‍යාපාර දැන් මේ වෙනකොට විශාල අර්බුදයකට ගිහිලා ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගත් කඩන් වැටෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර හරහා පවතින වෙනත් පුද්ගලයන්ගේ ජීවනෝපාය මාර්ගයක් කඩා වැටෙමින් යන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක මෙච්චර බරපතල ආර්ථික ප්‍රශ්නවලට මිනිස්සු මුහුණ දෙනකොට තවමත් ආණ්ඩුව ඉන්නේ ඔවුන් මේ කිසිම අර්බුදයක් නැහැ. මේ අර්බුද වලට වගකිව යුත්තේ තාම කොවිඩ් කියන එක තමයි ඔවුන්ගෙන් එන්නේ. ඒකටත් වඩා බරපතල ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් මේ වෙනකොට මේ මූලික ප්‍රශ්නවලට, විශේෂයෙන්ම ඩොලර් හිඟයට සහ මේ බලශක්ති අර්බුදයට අද වෙනකොටත් හරි හැටි විසඳුම් දෙන්න අසමත් වෙලා තියෙන්නේ. අපි අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. මේ මම හිතන්නේ අපි ඕන එක්කෙනෙක් දන්නවා මෙවැනි අර්බුද ආවම එතන ප්‍රථමයෙන් කරන්න තියෙන දේ තමයි අර්බුදය හරියට හඳුනා ගැනීමත්, අර්බුදයක් තියෙනවා කියන එක පිළිගැනීමත්, ඒ අර්බුදයට අවශ්‍ය විසඳුම් හොයන එකත්. නමුත් අඩුමතරමේ අර්බුදය හරියට තේරුම් ගන්න නැත්නම් කොහොමද අපි මේකට විසඳුම් හොයන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ හරියට අර්බුදයක් තේරුම් ගන්න නැති බව ආණ්ඩුවෙන් කරන හැම ප්‍රකාශයක් තුළින්ම අපිට පැහැදිලි වෙනවා. ඔවුන්ට නියෝග දීම පමණින් මේ අර්බුද විසඳන්න බෑ. බලශක්තිය අඩුවක් නැතුව දෙන්න කියන එක, අනින් ඉන්ටරප්ටඩ් සප්ලයි එකක් දෙන්න කියලා ගරු ජනාධිපතිතුමා කිව්ව පාලියට ඒක දෙන්න බෑ. ඒකට තෙල් නැත්තම්, තෙල් ගන්න සල්ලි නැත්තම් මෙතන මූලික ප්‍රශ්නේ වෙන්නේ. එතකොට කොහොමද මේ තියෙන බලශක්තිය අර්බුදයට අවශ්‍ය තෙල් ලබා ගන්න කියන එකට? ඒකටයි විසඳුම අවශ්‍ය. නමුත් එවැනි විසඳුමක්, එවැනි පිළිගත හැකි තාර්කික විසඳුම් නෙවෙයි මේ වෙනකොට අපිට ආණ්ඩුවෙන් ආණ්ඩුව තුලින් අපිට ලැබෙන්නේ. එව නැත්තම් එතනින් අතනින් අතර නිකන් එතන තියෙන යම්කිසි විදියකට අර පේන්න තියෙන මොකක් හරි එකට එහාට මෙහාට කරන එකක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේවැනි තත්වයක් තුල ඇත්තටම ප්‍රශ්නයක් එන්නේ මේක මේ ඕනකමයි. ඇත්තටම මේ නොහැකියාව සහ නොදැනුවත්කම නිසා වෙන දෙයක්ද, එහෙම නැත්නම් ඕනකමින්ද මේ සිද්ධ වෙන්නේ කියන එකත් බරපතල ප්‍රශ්නයක්. මොකද ආණ්ඩුවට මෙච්චර මේක තේරෙන්නේ නැහැ කියන එක මම හිතන්නේ මේ වෙනකොට විශ්වාස කරන්න අමාරුයි. මොකද ඕනතරම් මේ ප්‍රශ්නේ විශ්ලේෂණය කරන්න ආර්ථික විද්‍යාඥයන් සහ ඒකට මේ වෙනකොට කොහොමද මැදිහත් විය යුත්තේ කියන සැලසුම්මුත් ඉදිරිපත් වෙලා තියෙන වෙලාවක ආණ්ඩුවට මේක පේන්නේ නැත්තේ, අහුම්කම් දෙන්නේ නැත්තේ ඇයි කියන එක විශාල ප්‍රශ්නයක්. දැන් බඳුල ගුණවර්ධන අගරු ඇමතිතුමත් කිව්වා අපි මේ වෙලාවේ මේ තියෙන ජාතික ප්‍රශ්නයක් අපි ඒකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා. හරි, එකතු වෙලා වැඩ කරන්න නම් එහෙනම් අදුතරමේ අපිට තුල එකඟතාවයක් තියෙන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ කියන එක? ප්‍රශ්නේ මොකද්ද කියන එක සහ ඒ ප්‍රශ්නෙට කොහොමද විසඳුම් හොයන්නේ කියන එක ගැන අපිට ඇත්ත කියලා, එකිනෙකාට ඇත්ත කියලා එවැනි සාකච්ඡාවක් යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. නමුත් ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම කියන්නේ මෙවැනි ප්‍රශ්න නැහැ. ඒක යම්කිසි විදියකට ඒ අර්බුදය මේ නිර්මාණය කරපු අර්බුදයක්, එහෙම නැත්නම් ඔවුන්ගේ දේශපාලන හතුරන් මතු කරන අර්බුදයක්, එහෙම නැත්නම් කෝවිඩ් නිසා ඇතිවෙන අර්බුදයක් කියලා. එහෙනම් අපිට තවදුරටත් සාකච්ඡා කරන්න දේවල් නැහැ. ඒ නිසා අපි එකතු වෙලා මේකට විසඳුම් හොයනවා නම් එහෙනම් අපිට එකතු වෙලා මේ ප්‍රශ්නේ මොකද්ද කියන එකත් හරියට හඳුනා ගන්න ඕනේ. එවැනි ප්‍රවේශයක් නැතුව, එවැනි ප්‍රවේශයකට උවමනාවකුත් පෙන්눔 කරන්නේ නැති තත්වයක අපි මම හිතන්නේ අපිට එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒක ඇත්තටම රටේ අභාග්‍යයක්. මොකෝ මෙවැනි මොහොතක මේක මම හිතන්නේ එක පක්ෂයකටවත්, එක කණ්ඩායමකටවත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මට හිතා ගන්න බෑ, අපිට හිතා ගන්න බෑ මේක නොදැනුවත්ම කරන දෙයක් කියලා. මොකෝ එක අතකින් ආණ්ඩුව කියන්නේ මේ වෙලාවේ 3-2ක බලයක් තියෙන ආණ්ඩුවකට මේක නොතේරෙනවා කියන එක අපිට හිතා ගන්න බෑ. එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් එකම දේ, මේ අර්බුදය තුලිනුත් යම්කිසි වාසි සොයා ගැනීම පිණිස ක්‍රියාත්මක වෙන සුළු පිරිසකගේ උවමනාම වෙනුවෙන් තමයි මේ ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ හඳුනා ගැනීමට බැරි කමක්වත් විසඳුම් ඉදිරිපත් වෙලා තියෙද්දී ඒ විසඳුම බාර ගැනීම, ස්තුති, බාර ගැනීමට තියෙන මැලිකමක්වත් නෙවෙයි මේක. ඇත්තටම මේ වෙලාවේ මේ කරගෙන යන්නේ මේක තමයි ඇත්තටම ඔවුන්ගේ උවමනාව කියන එක තමයි පෙන්눔 කරන්න තියෙන්නේ. ඒ සුළු පිරිසගේ උවමනාව වෙනුවෙන් මෙහෙම ක්‍රියාත්මක වෙන එකේ මුළු ආණ්ඩුවටත් එහා මුළු රටේ ජනතාවම අතිශයින්ම අමාරු තැනකට දාන්න වෙන්නේ. මොකෝ ඒකට ඕන තරම් සාක්ෂි තියෙන්නේ, විශේෂයෙන්ම මේ මෙච්චර අර්බුදයක් මැදත් දූෂණය වංචාව කියන එක අඩුවක් නැතුව සිදුවීමත්, ඒ පිළිබඳව කිසිම මැදිහත් වීමක් රජයේ පැත්තෙන් සිද්ධ නොවීමත්, ආණ්ඩුව පැත්තෙන් ඒකට මැදිහත් නොවීම එක තුලිනුත් අපිට පැහැදිලි වෙන්නේ මේ වෙනකොට ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ ඇත්ත උවමනාව මොකක්ද කියන එකත්, කවුරු වෙනුවෙන්ද ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් මම හිතන්නේ මේ වෙනකොට ඉතාමත්ම පැහැදිලි. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Minister Nimal Lanzari, you have 11 minutes.
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන් අද විවාදයට ගන්න අපේ ගරු ඉරාන් මන්තුමා ඉදිරිපත් කරපු විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේ විඳිතියව පිළිබඳව ආර්ථිකය පිළිබඳව කොවිඩ් වසංගතය පිළිබඳව විශේෂයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ ස්තුතියක් තියෙනවා. විශේෂයෙන් මේ සභාවේ මම උදේ ඉඳලා බලපුවාම උදේ ඉඳලම කතා කරපු සමහර මන්ත්‍රීවරු කිව්වේ දැන් පාස්කු විශේෂයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙව් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඒ වාර්තාව පෞගේ කාලය තුළ සියලු වෙළුම් දෙන්න කියන එක මම පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කතා කළා. මේක දෙන්න කියන එක මම හිතන්නේ මුළු සමාජයේම ඉල්ලුවා. හැබැයි දැන් මේ වෙළුම් ටික මේ සියලුම වෙළුම් ටික අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. ඒ නිසා අපි මුලින්ම අපි සියලු දෙනා පුරුදු වෙන්න ඕනේ මෙතෙක් කල් ජනාධිපති කොමිෂන් වාර්තාවල ඒ ලැබුණු වාර්තා කවදාත් පාර්ලිමේන්තුවට මේ වගේ ඉදිරිපත් කළා නැහැ. දැන් මේ පාර්ලිමේන්තුවට මේ වෙළුම් පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි අපේ කතෝලික ජනතාව ඉල්ලුවේ, මේ රටේ ජනතාව ඉල්ලුවේ, විපක්ෂයේ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉල්ලුවේ. එමනම් අපේ යුතුකමක් තියෙනවා මුලින්ම ඒකට ස්තුතිවන්ත වෙන්න ජනාධිපතිතුමාට. ඊළඟට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ වෙළුම් 70,000ක් විතර තියෙනවා, මේ පිටු 70,000ක් විතර තියෙනවා. ඉතින් මේක පිටපත් කරලා දෙන්න ගියොත් ගොඩාක් කාලයක් යනවා. ඒ නිසා මේකේ සොෆ්ට් කොපියක් දුන්නොත් අපිට අවශ්‍ය කරන දේවල් ටික, අපිට බලන්න ඕන දේවල් ටික විශේෂයෙන් කාර්නුනාංශයට කතෝලික සභාවට අපිට මේක දෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාගේ මාර්ගයෙන් ගරු කතානායකතුමායි ඉල්ලනවා, පුළුවන් ඇකීක්මනින් මන්ත්‍රීවරුන්ට ලබා දෙන සොෆ්ට් කොපියක් දුන්නොත් ඒක මට කතෝලික සභාවට කාර්නුනාංශයට ලබා දෙන්න පුළුවන්. මොකද මේක පිළිබඳව තමයි දැඩි කතාබහ පෞගේ කාලෙම තිබ්බේ මේකේ තියෙන වාර්තා අංගනවා කියන එක. ඒ නිසා වාර්තා ටික දුන්නම ඒක බලලා මම හිතන්නේ කතෝලික සභාවත් කාර්නුනාංශෙත් කතා කරා. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද මේට පෙර තිබ්බ ජනාධිපති කොමිෂන් එකකවත් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒකත් අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන් උදේ ඉඳලා කතා කරපු අයට. ඒ වගේම මම අද මේ විවාදයේ සම්බන්ධව තියෙන එක පසුවට ගන්නත් පෞගිය කාලය තුළ විශේෂයෙන් මගේ අමාත්‍යාංශයේ වෙච්ච සිද්ධියක් පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ මගේ වගකීමක් කියන එක මම හිතනවා. ඒ නිසා මම මට මතුණුවේ කාරණා පිළිබඳව ගරු අතිගරු ජනාධිපතිතුමාට මම කරුණු අතරක් යටතේ ලිඛිතව අද එතුමාට මම ඒ පිළිබඳව වාර්තාවක් බාර දීලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව සුභවාදීව එතුමා කඩිනමින් පරීක්ෂණයක් එක් කරයි කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඒකේ තියෙන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ දුන්නේවා මේ පාර්ලිමේන්තුවේ මම අද කිව්වට ඒක විසඳන්න පුළුවන් නැහැ කාටද, ඒක විසඳන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. ඒ නිසා මම ජනාධිපතිතුමාට ඒක දීලා තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව කතා නොකලත් ඒ සිද්ධියෙන් පස්සේ මම හිතන්නේ මුළු රටම දැක්කා මම කිසිම තැනක කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. මම නිහඬ වෙලා හිටියේ. මොකද මේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකය පිළිබඳව. ජනතාවට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙද්දි අපේ ප්‍රශ්න ලොකු කරගෙන, හැබැයි මගේ ප්‍රශ්නේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි රටේ ප්‍රශ්නයක්, මම ඒ කටයුතු කළේ. හැබැයි ඒක ලොකු කරගන්නවට වඩා මම හිතුවා මගේ ජනතාව මට කිව්වා ඔයා නිහඬ වෙ ඉන්න, ඔය පිළිබඳව අදහස් දක්වන්න යන්න එපා. එහෙනම් මං අඩියක් පස්සට තියලා මං නිහඬ වෙ හිටියා. හැබැයි මම දැක්ක අපේම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරු සමහර ඇමතිවරු මට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මටත් පුළුවන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. හැබැයි මගේ අය කිව්වා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන්න එපා. මොකද සමාජයේ සමහරේ ප්‍රහාර එල්ල කරපු පුද්ගලයා පිළිබඳව සමාජයේ මතයක් තියෙනවා. මොකද පෑදිලිම එතුමාගේ මතය මොකද්ද තිබ්බේ? මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ නැහැ කියන එක. ඉතින් ඒ වගේ කෙනෙක් එක තර්කයකට යන්න ඕ, වාදයකට යන්න ඕ, ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න එපා කියන එක තමයි මගේ උගත් බුද්ධිමත් මගේ ඡන්දදායකය මට කිව්වේ. ඒ නිසා තමයි මම අඩියක් පස්සට ගිහිල්ලා නියඬ වෙලා මේක බලාගෙන ඉන්නේ. ඒ නිසා අදත් මට පුළුවන් ඕන දෙයක් කියන්න. හැබැයි මම ඒ තත්ත්වයට යන්නේ නැහැ. මොකද අපි රටක් විදියට අපි අද විශාල ප්‍රශ්නෙක ඉන්නේ. එක පැත්තකින් 2015 මහ බැංකු මාදවල් මංකොල්ලයත් සමග, ඊට පස්සේ පාස්කු ප්‍රහාරයත් සමග, ඊට පස්සේ මේ කොරෝනා වසංගතයත් එක්ක අපි කවුරු මේ රට පාලනය කළත් මේ වෙද්දි රට වැටලා තියෙන තත්ත්වය අපි සියලු දෙනා දන්නවා. අපි විපක්ෂයට දොස් කියලා හෝ විපක්ෂය අපිට දොස් කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි රටක් විදියට අපි එකතු වෙන්න ඕනේ. අපි රටක් විදියට එකතු වෙලා මේකට තීන්දුව ගන්න ඕනේ. මොකද අද මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර් නැති ප්‍රශ්නය. මේකට අපේ ආණ්ඩුව වෙනස් වෙලා තව ආණ්ඩුවක් ආවා කියලා ඩොලර් ලැබෙන්නේ නැහැ. ඩොලර් නොලැබී ගිහිල්ලා තියෙන්නේ කොරෝනා වසංගතය නිසා කියන එක විශේෂයෙන් අපි කවුරුත් පිළිගන්න සත්‍යයක්. සංචාර ව්‍යාපාරය ගත්තත්, ප්‍රේෂණ ටික ගත්තත්, වෙනත් දේවල් ගත්තත් මම හිතන්නේ මේකේ 90%ක් මේකේ බලපෑම ඇති වෙලා තියෙන්නේ කොරෝනා එක නිසා. ඒ නිසා අපි සියලු දෙනා කවුරු වෙත ආණ්ඩු ගත්තත්, කවුරු මේ රජය කළත් මේ ප්‍රශ්නෙට අපි එකතු වෙලා පිළිවෙලක් හදන්න ඕනේ. අපි ආර්ථිකය පිළිබඳව ආර්ථික ප්‍රතිපත්තිය මේ සියලු පක්ෂ එකතු වෙලා හදන්න ඕනේ. සාමූහික වගකීමක් අපි කාටවත් තියෙනවා. මොකද ඒක පිළිබඳව තමයි අපි කතා කරන්න ඕනේ. එහෙම නැතුව අපේ මේ ප්‍රශ්න කතා කරලා වැඩක් නැහැ. අද රටේ මිනිස්සු ඩොලර් නැති නිසා, ආණ්ඩුවටත් කොරෝනා නිසා ඩොලර් නැති නිසා සමහරට ඩොලර් විදේශ මුදල් වලින් ගෙවින් කරගන්න බෑ. ඒ නිසා විවිධ ඩීසල් ප්‍රශ්න තියෙනවා, සමහර වෙලාවට ගෑස් පිළිබඳව ප්‍රශ්න තියෙනවා, සමහර අත්‍යවශ්‍ය සේවල් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේක රජයකට විතරක්, අපේ රජයට විතරක් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කාර්යභාරයක් නෙමෙයි. මේක දිග ඉතිහාසයක් තිස්සේ එන දෙයක්. මා බැංකු මාදවල් මංකොල්ල ඉඳලා ගත්තම, පාස්කු ප්‍රහාරයේ ඉඳලා ගත්තම අද විවාදයට ගන්නෙ මේවා. එතකොට මේ කොරෝනා එක ගත්තම අපි ඇඟිල්ල දික් කරගන්න, අපි පක්ෂපාත අමතක කරන්න කියලා මම ගෞරවණීය ඉල්ලනවා. අපි ජාති ભેද සියල්ලක් අමතක කරන්න, අපි වෙනත් කෝණ කණ්ණාඩි දාගෙන මේක බලන එක අමතක කරන්න, අමතක කළ රටක් විදියට අපේ රටේ ජනතාව මූණ දෙන, අපි කොයි ආණ්ඩුව ආවත් අපි මොනවද හැමදාම කියන්නේ, අපේ ආණ්ඩු කාලේ නෙමේ විදේශ ණය වැඩි වෙලා, විදේශ සංචිත අඩු වෙලා, ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වෙලා, ඉතින් මේවා තමයි කියන්නේ. අපි අවුරුදු 70ක් මේ පාර්ලිමේන්තුවේ තියෙන සටහන් අරගෙන බැලුවොත් අපිට පෙනෙයි මේ හැම ආණ්ඩුවක්ම ආවට පස්සේ කියන්නට දොස් කියන එක තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි කවුරු කවුරුත් ණය ගෙවලා තියෙන ණය අරගෙන, මේක ලෝකෙම තියෙන තත්ත්වයක්. ණය ගෙවන්නේ ණය අරගෙන. එහෙම නැතුව කවුරුත් මේ කිසිම ආණ්ඩුවක් මේ ණය ගෙවලා නැහැ. සම්පූර්ණ ණය මේ ආදායම් උපදවලා. ඒ නිසා අපි ආදායම් උපදවන වැඩසටහනකට අපි පක්ෂ ભેදයක් නැතුව යන්න ඕනේ කියන එක තමයි මම පළවෙනි කරුණ විදියට මේ අවස්ථාවේදී මතක් කරන්නේ. ඒකම මේ පිළිබඳව අපි ස්ථිර වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. අපි කාට දොස් කිව්වත්, කාට බැන්නත්, කාට චෝදනා කළත් මේ ප්‍රශ්නයෙන් අපේ රටේ ජනතාව, අපේ ආණ්ඩුව ඉදිරියට එන්න ඉන්න කවුරුරි ආණ්ඩුවක් කියනනම් කාටත් ගොඩේමන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් මේ ගරු ස්වභාවයෙන් ඉල්ලා සිටින්නේ, අපි වාද ભેද ඔක්කොම අමතක කරමු, අපේ ප්‍රශ්න ඔක්කොම අපි අමතක කරමු. අමතක කළා අපි යම් වැඩපිළිවෙලකට එමු. අපි සත්‍ය කතා කරලා සත්‍ය මේ රටට එලි කරලා අපි වැඩපිළිවෙලකට එමු. ඒ නිසා මම මීට වඩා දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. මම සියලු දෙනාට ආරාධනා කරනවා, මේ රට වැටිලා තියෙන තත්ත්වයට අපි සියලු දෙනාවක් කියන්න ඕනේ. කවුරුරි කියනවා නම් අපි වගේ කියන්න ඕනේ නැහැ කියන එක පට්ටපල් බොරුවක්. මේ රට පාලනය කරපු සියලු දෙනාවක් කියන්න ඕනේ. ඒ නිසා වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ අපේ මන්ත්‍රීතුමිය කිව්වා, මේ අපි එකතු වෙලා වැඩ කරන අපි පිළිගන්නවා. ඔබතුමිය කිව්ව එක පිළිගන්න. හැබැයි ඔබතුමියට යෝජනාවක් කරන්න තියෙන ඔබතුමියගේ පක්ෂේ විදියට. මේ ඔබතුමියලාගේ පක්ෂයේ සමහර වෙලාවට මේ සියලු ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන සටන් වලට මේ පාඩු ලබන ආයතන ඒ සඳහා ඔබතුමියලාගේ පක්ෂය උදව් කරනවා. එහෙම උදව් කරලා රට දැන් පාඩු ලබන ආයතන ආයෝජනයකට අපි දෙන්න ඕනේ. ඒ ඒ ඒ ප්‍රතිපත්තිය තමුන්නාන්සලා එන්නේ නැතුව පාඩු ලබන ආයතන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන තව තමන්ගේ පඩිය වැඩි කරගන්නවා නම්, ප්‍රසාද දීමනාව වැඩි කරගන්නවා නම් රට බංකොලොත් වෙන එක, රටේ ආර්ථිකය වැඩෙන එක කියන්න දෙයක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරද්දී ඔබතුමියලාගේ පාර්ශ්වෙනුත් එන්න ඕනේ. වෘත්තීය අරගල කරද්දී සාධාරණ අරගලට විතරක් සහයෝගය දක්වන්න. එහෙම නැතුව කරන සියලු දෙයට සහයෝගය දක්වන්න ගියොත් කවදාවත් ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නැහැ, ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ, ජනතාව ශක්තිමත් වෙන්නේ නැහැ. ලෝකයේ දියුණු වෙච්ච හැම රටකම ආර්ථිකයම ආණ්ඩුව ශක්තිමත් නම් මිනිස්සු ශක්තිමත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ කවුරු හරි ආණ්ඩුවක් කරනවා කියලා විපක්ෂයේ කකුලෙන් අදිනවා නම්, විපක්ෂේ බලනවා නම් ආණ්ඩුව වට්ටලා ආර්ථිකය වට්ටලා බලයට එන්න, එතන තමයි තියෙන්නේ ප්‍රශ්න.
Honorable Minister, you have 2 more minutes.
Oh, I can take another 5 minutes. Honorable Member Nalin Fernando. ඉතින් මම කියාගෙන ආවේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමියගේ යෝජනාව අපි ඉතාමත් හොඳින් පිළිගන්න. හැබැයි ඔබතුමියලටත් තියෙනවා මේ රටේ විවිධ ඉල්ලීම්. මේමනේ ඕන කෙනෙක්ට පුළුවන් අරයට මෙච්චර දෙන්න, මෙයාට මෙච්චර දෙන්න කියලා ඉල්ලන්න. හැබැයි සල්ලි ගස් වලින් කඩන්න බෑ ආණ්ඩුවකට. සල්ලි නැත්තම් අපි ආදාන දෙවෙනාංශේ අපිට දෙන්නේ නැහැ. අපි වංශීලා දෙවෙනාංශ විශ්වාස කර ඒක වෙනම කතාවක්. ආණ්ඩුවකට දෙන්නේ නැහනේ. ආණ්ඩුවකට ගස් වලින් කඩන්නත් බෑ. එමනම් ආදායම් ලබා ගන්න ක්‍රම මොකද? කවුරු බලයට ආවත් එට මිනිසුන්ගෙන් බදු වලින් තමයි මේ ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ. මේ රටේ තියෙන සම්පත් වලින් තමයි ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ. මේ රටේ සම්පත් වලින් ආයෝජනය සඳහා දෙන්න බැරි නම්, මේ රටේ ජනතාවගෙන් බදු ගන්න බැරි නම් ආණ්ඩුවකට සල්ලි කො රටකට සල්ලිකෝ. එනිසා අපි මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. අපි යාට මෙයාට ඇඟිලි දික් කරගෙන වැඩන්නේ නැහැ. එනිසා මම විශේෂයෙන් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ සභාවේ. දැන් අපි සෝභා ධර්මයේ පාඩමක් තියෙනවා අපිට කියලා දීලා. ගස ගොඩක් වෙලාට ශක්තිමත් වෙනවා වැල් එකතු වුණාම. හැබැයි ඒ වැල් සියල්ලක් නෙමෙයි. සමහර වැල් එකතු වුණාම ගස ශක්තිමත් වෙන්නේ නැහැ. ගස නැති වෙලා යනවා. එනිසා මම මේ සභාවෙන් ඉල්ලන්නේ සමහර වැල් එතනවා ගස වටේ එල්ලෙන්න එල්ලන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඒක තමයි විනාශය. ඒ විනාශයට අවු වෙන්න එපා කියන එක තමයි මේ සභාවේ ගරු සභාවේ කියන්න තියෙන්නේ. මොකද සෑම වැලක්ම ගස ආරක්ෂා කරන්නේ සමහර වැල් ගස විනාශ කරනවා. විශාල මහා පරිමාණයේ ගස් ටික නැති කරලා දානවා. එනිසා මේකට ගමේ තියෙන වෙන භාෂාවකින් කියනවා මම ඒක කියන්නේ නැහැ මේ සභාවේ. එනිසා මම මේ සභාවේ කියන්නේ මට පෞගිය ටිකේ නින්දා පාස කරපු දේශපාලකයෝ වෙන සමාජයේ කිසි කෙනෙක් මට කලේ නැහැ. අපේ පැත්තේ ඉන්න දේශපාලකයන්ට මම කියන්නේ මට අදත් ප්‍රතිපාරේ දෙනවා නම් දෙන්න පුළුවන් හොඳට. මම ඒ தත්තට යන්නේ නැහැ. මම ඒ தත්තට යන්නේ නැහැ. මට මගේ ජනතාව කිව්වේ ඒ தත්තට යන්න එපා කියන එක. රටේ විශාල ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ නිසා ප්‍රාරෙල්ල කරන්න ඉස්සෙල්ලා ප්‍රතිප්‍රාරේ දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා නැවතත් කියන්නේ ප්‍රතිප්‍රාර හොඳට එල්ල කරන්න අපිටත් දන්නවා. ඒ නිසා ප්‍රාරෙල්ල කරන්න එන්න එපා කියන එක තමයි පැහැදිලිව කිමින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ ආර්ථිකය ගොඩ මොයි වෙන මොනවා කතා කළත් වැඩ නැහැ. ජාතිකත්වයේ කතා කළත්, සભ્યත්වයේ කතා කළත්, සංස්කෘතිය කතා කළත් මේ ඔක්කොම රඳාපවතින ආර්ථිකයේ උඩ. ආර්ථිකය නැත්තම් මිනිස්සු හොරකම් කරන්න පුරුදු වෙනවා. එහෙම නැත්තම් වෙනත් ගණිකා නිවාස ගණිකා වෘත්තියේ දෙන්න මිනිස්සු යන්න පුරුදු වෙනවා. මේ ආර්ථිකය නැතුව ගියම තමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ. ඒ නිසා ආර්ථිකයේ ගොඩ නැගීම සඳහා අපි සියලු දෙනා යම් කතිකාවක් මම හිතනවා ඉදිරියට ගෙනියන්න ආරාධනා කරමින් ජනතාව වෙනුවෙන් පෙරමුණට සජීවෙට මේ සියලු දෙනාට ආරාධනා කරමින් මම යනවා සියලු දෙනාට ස්තුතියි.
Thank you. Honorable Patil Champikala Anavaka, you have 8 minutes.
කරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද අර්බුදය පිළිබඳ මේ කාලීන විවාදයේදී අද අපි හැමදෙනාම දන්නවා අද දිනේ විදුලි කප්පාදුවක් පැය 4:00 සිද්ධ වෙනවා. ඒ වගේම ඊයේ පැය 3ක් විදුලි කප්පාදුවක් වුණා. මේ මොකක්ද මේක ප්‍රශ්නය කියන එක ගැන මේ සමාජයේ දැනුවත් කිරීම මම හිතන්නේ මගේ වගකීමක් මේ ආයතන පාලනය කළ කෙනෙක් හැටියට. මෙතන තියෙන්නේ බලාගාර තැනීමේ නැතිවීම නිසා ඇතිවෙච්ච ධාරිතා ගැටලුවක්ද? එහෙමත් නැත්නම් මෙතන තියෙන ඉන්ධන නොමැතිවීම නිසා තියෙන ගැටලුවක්ද? අද ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථාවර ධාරිතාව මොකක්ද? ප්‍රධාන ජල විදුලි වල තියෙනවා මෙගාවට 1383. තාප විදුලි ලම්මින් වලට අයිති ඒවා තියෙනවා 1554ක් උත්තරම ගල්බල අඟුරු බලාගාරයත් එක්ක. තාප විදුලි පුජ්ජලිකාංශයේ තියෙනවා IPP 614ක්. මේ සියල්ල එකතු කළාට පස්සේ මෙගොඩ 2168ක් තියෙනවා තාප විදුලිය. ඒ වගේම ස්ථාවර විදුලිය තියෙනවා මෙගොඩ 3551ක්. ඒ වගේම පුනර්ජනනීය විදුලිය කුඩා ජල විදුලිය තියෙනවා 449ක් මෙගොඩ. සුලම් බලය තියෙනවා 248ක්. වහල මත තියෙන රූප් ටොප් සෝලා තියෙනවා 480ක් මෙගවොට්. පද්ධති සූර්ය බලය තියෙනවා 100ක් මෙගවොට්. ජියෝ පද්ධති තියෙනවා 60ක් මෙගවොට්. ඒ ටික ඔක්කොම එකතු කළාම 1337යි මෙගවොට්. සියල්ලේම එකතුව 4888යි. එහෙමනම් 4888ක් තියෙනවා. ස්ථාවර විදුලිය 3551ක් තියෙනවා. මේ තමයි තත්ත්වේ. එහෙමනම් ධාරිතා ප්‍රශ්නයක් තියෙනවා නම් රටේ ඉල්ලුම මෙන්න මේ ප්‍රමාණයට වඩා ඉක්මවා යන්න ඕන. අද දිනේ ලංකා විදුලි බල මණ්ඩලයේ දත්ත පද්ධතියට අනුව අද දහවල් 11:30ට උපරිමයේ තියෙන්නේ මෙගවොට් 2250යි. ඒ වගේම හවස 4ට තියෙන උපරිමයේ තියෙන්නේ 2370යි. රාත්‍රී උපරිමයේ හවස 6:30 ඉඳන් 9:30 දක්වා තියෙන්නේ මෙගවොට් 2700යි. එහෙමනම් 4888ක් අතේ තියාගෙන 2700ක් සපයන්න බැරි කමේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ බලාගාර හැදුවේ නැහැ, බලාගාර නැහැ කියන ධාරිතා ප්‍රශ්නයක් මෙතන නැති බව බොහොම පැහැදිලි. මෙතන තියෙන්නේ ඉන්ධන ප්‍රශ්නය. කොටිම කිව්වොත් අද ඉන්ධන නොමැති වීම නිසා කැලණිතිස්ස බලාගාරේ GT7 යන්ත්‍රය, ඒ වගේම එහි තියෙන කුඩා GT බලාගාර, ඒ වගේම මතුගම තුල්ලිරිය කොළොන්නාවේ තියෙන සප්ලිමෙන්ටරි පවර්, ඒ වගේම වැදගත්ම එක තමයි වෙස්කෝස් බලාගාරය අද වැහිලා තියෙනවා. මේ නිසා අද අතිවිශාල හිඟයක් ඇති වෙලා තියෙනවා. අද දින විදුලි තත්ත්වය ගත්තාම ධාරිතාව තිබුණාට තාප විදුලිය 2168ක් අද තියෙන්නේ, අද සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙගවොට් 1023ක් පමණයි. මේක ඇත්ත. ඒක වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, තෙල් ලබා දීලා නැති නිසා. ඒ අනුව මෙගවොට් 1145ක හිඟයක් ඇති වෙලා තියෙන්නේ බලාගාර තැනපු නැති නිසා නෙවෙයි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන්න අපෝසත් වීම නිසා. ඒ නිසා අද ඇත්තටම ඉන්ධන තත්ත්වය ගැනත් මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී. හැමෝම මේ ඩීසල් ගැන කතා කරනවා. දැවිතෙල් වලින් අවශ්‍යතාවය 1036යි අද තියෙන 933යි. නැප්ත අවශ්‍යතාවය 950යි. ඒක සම්පූර්ණයෙන්ම තියෙන එක පිරිපහදුවෙන් ලැබෙන්නේ. ඩීසල් අවශ්‍යතාවය තියෙනවා මේ ඝන මීටර 2640ක් තියෙන්නේ 650යි. ඩීසල් 990ක හිඟයක් අද මේ සියල්ල එකතු කළාම තිබෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ඉතාම බරපතල අනතුරු ඇඟවීමක් කරන්න ඕනි. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ජල පද්ධතියේ විශාල ජල පද්ධතියේ අපේ ධාරිතාව තිබුණා 188ක. පසුගිය වසරේ ලංකා ඉතිහාසයේ වැඩිම ජලාශ්‍රයන් අපිට ලැබුණා. ඒ නිසා අපි ලබන මැයි මාසේ 14 වෙනිදා වෙනකන් නිතදිග මෝසම් සුළඟ එනකන් මේ ජලය ඉතාම පරිස්සමෙන් පරිහරණය කළ යුතුව තිබුණා. නමුත් මොකද තත්ත්වේ? අද මේ වෙනකොට ජනවාරි පළවෙනිදා තිබිච්ච 188ක ධාරිතාව 141ට වැටලා තියෙනවා. මේක මේ ආකාරයට ගමන් කළොත් ඊයේ ගහලා තියෙනවා 10.69 ගිගාව. මේ ආකාරයට මේ ජල විදුලිය ඇද්දොත් අපි ලබන මාර්තු අගදී අප්‍රේල් වල මුලදී ජල කන්නේට ජලය නිකුත් කරන්න තියෙනවා. පානීය ජලය නිකුත් කරන්න තියෙනවා. මේක ඉතාම බරපතල අර්බුදයකට අපි යොගෙනවා. මොකද අපේ රටේ විදුලි පද්ධතියට ජල විදුලිය කියන්නේ හුදු දෙයක් නෙවෙයි. විදුලි පද්ධතිය පාලනය කරන්නේ ජල විදුලි බලාගාරවලින් ප්‍රධාන වශයෙන්ම කොත්මලේ බලාගාරනුත් වික්ටෝරියා බලාගාරය. මේ බලාගාර දෙක මේ විදිහට ජලය පාවිච්චි කරලා ඇදවැටුනොත් මුළු විදුලි බල පද්ධතියම ඩීසල් තිබුණත් නැතත් කඩා වැටෙනවා. ඒ නිසා අද තියෙන පැය 4 පැය 18 වෙන්න පුළුවන්, පැය 24 වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ බලගතු අවධානයක් අවශ්‍යයි ඒවා පාලනය කරන්න ඇයට. ඒ වගේම අපේ තෙල් අවශ්‍යතාවය ගත්තොත් අද බලන්න ඩීසල් අවශ්‍යයි ප්‍රවාහණයට මෙට්‍රික් ටොන් 5500ක්. විදුලි බල මණ්ඩලයේ සම්පූර්ණයෙන්ම තෙල්, දැවිතෙල්, ඩීසල් ඔක්කොම ගත්තම 4000ක් අවශ්‍යයි මෙට්‍රික් ටොන්. පෙට්‍රල් 3500ක් අවශ්‍යයි. දැන් මේව සපයන් බැරිලා තියෙන්නේ ඇයි? මේව සපයන් බැරිලා තියෙන්නේ ඩොලර් නැති නිසා. අද මේ රටට ඉස්සර තෙල් ගෙනාවේ අපි අදිමිල එහෙම නැත්නම් ප්‍රීමියම් එක ඩොලර් 2යි බැරලයට. අද ඩොලර් 8යි. ඒ වගේම ඇඩ්වාන්ස් පේමන්ට් එක අද 10%ක් වැඩි කරලා තියෙනවා. ඊයේ නැවට ඩොලර් මිලියන 36ක් වාගන්න බැරුව රටේ මිනිසුන්ට දීපු වේදනාව අපි දැක්කා. අද රටේ තත්ත්වය ඒකයි. සල්ලි ඕන තරම් තියෙනවා, ඩොලර් ඕන තරම් තියෙනවා. මාර්ග සිතියම් ආව 6 මාසෙ, 3 මාසෙ අද පේන අර්බුදේ වැටලා තියෙන තත්ත්වය. ඒක නිසා අපි කියනවා මේ ඇත්ත තත්ත්වයට අපි යමු. අද සිද්ධ වෙලා තියෙන වෙන මොනවත් නෙවෙයි, ඩොලර් නැති නිසා ජනතාවගේ පරිභෝජනය කප්පාදු කරලා අද ණය ගෙවන තත්ත්වයකටයි පත් වෙලා තියෙන්නේ. ජනතාවට කිරිපිටි නැතුව, ජනතාවට ඖෂධ නැතුව, ජනතාවට තෙල් නැතුව, ජනතාවට ගෑස් නැතුව, ජනතාවට විදුලිය නැතුව ණය වාරික ගෙවීමට තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඊයේ පෙරේදා මහ බැංකු අධිපතිතුමා බැංකු වලට නියෝගයක් දුන්නා සියලුම අංචල නීතික සංස්ථාවට අනිකුත් ආයතන වලට ඩොලර් නිකුත් කරන්න එපා කියලා. ඇයි? ඇයි එතුමාට මේක ගිය මාසේ තේරුනේ නැත්තේ? ගිය මාසේ තත්ත්වය මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ 1.9යි ඩොලර් බිලියන. සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ 4.9යි. මුළු බැංකු පද්ධතිය මද හූරං කාලා තියෙනවා. බැංකු පද්ධතියේ සියලුම තැන්පතු වලින් 152ක් මේ ආණ්ඩුව අරගෙන තියෙනවා තමන්ගේ සංවර්ධන කටයුතු සහ අනිකුත් වියදම් සඳහා. මුළු බැංකු පද්ධතියම අද තියෙන්නේ විශේෂයෙන්ම ලංකා බැංකුව හා මහජන බැංකුව ඇද වැටීමේ මොහොතට කිට්ටු වෙලා තියෙන්නේ. සමහර විට නම් මේ රටේ තියෙන ඩොලර් හිඟයක් විතරයි කියලා නෑ, රුපියල් හිඟයක් තියෙනවා. මහා බැංකුවේ රුපියල් හිඟය ගිය සතියේදී රුපියල් බිලියන 617යි. මම මේක නැවත අවධාරණය කරනවා. එදා තායිලන්තයේ මූල්‍ය අර්බුදය ඇතිවෙච්ච වෙලාවේ ඔය මහා බැංකුව අධිපතිතුමා දවස් දෙකකට කලින් කිව්වා වගේ තවත් නම් ඩොලර් නැහැ ඩීසල් වලට ගෙවන්න කිව්වා වගේ එතුමාට කියන්න සිද්ධ වෙනවා තවත් නම් රුපියල් නැහැ ආණ්ඩුවට දෙන්න කියලා. මෙන්න මෙදාට තමයි රට සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බංකොලොත් භාවයේ ඉමට වැටෙන තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා අද අපි තීරණයක් ගන්න ඕන. ණය අරගෙන ණය ගෙවනවා. සමහරු ආන යහපාලනේ මොකද කළේ? ඔව් ණය ගත්තා, ණය ගෙව්වා. හැබැයි ජනතාවගේ පරිභෝජනය කප්පාදු කළේ නැහැ. ඒ වගේම අපි මතක තියාගන්න ඕන මොනවද අපේ ප්‍රමුඛතා? අපේ ප්‍රමුඛතා අධිවේගී මාර්ග හදන එකද? අපේ ප්‍රමුඛතා පාරවල් ලක්ෂ්‍ය කාපට් කරන එකද? හොඳයි ඒ වැඩ. හැබැයි අපේ ප්‍රමුඛතා අපි අඳුර ගන්න ඕනේ. රටට කිරිපිටි ගේන්න ඩොලර් නැත්තම්, රටට ඖෂධ 120ක් ගේන්න ඩොලර් නැත්තම්, රටට තෙල් ටික ආහාර ටික ගේන්න ඩොලර් නැත්තම්, ඒ ඩොලර් වලින් අඳුරේ ඉඳගෙන බයිසිකලේ යන ගමන් ඇස්ෆෝල්ට් ගේන්න, සිමෙන්ති ගේන්න, ඒ වගේම වානෙ ඒවගේම යකඩ ගේන්න වානෙ ගේන්න ඒ විතරක් නෙවෙයි අපි අඳුරන අර රෝඩ් ෆර්නිචර් කියලා අඳුරන දේවල් ගේන්න ප්‍රකෝටි ගණන් දානේ සෑම අධිවේගී මාර්ගයකට යන වියදම් වලින් 135 40 ඩොලර් ඒවා ලංකාවේ
කොන්ත්‍රාත්තුකරුවන්ට
විදේශීය කොන්ත්‍රාත්තුකරුවන්ට දුන්නත් එකයි සෑම අධිවේගී මාර්ගයකම 135ක් තියෙන ඩොලර් එනිසා අපි ප්‍රමුඛතාවය අඳුර ගන්න ඕනේ අපිට කරුණාවක් තියෙන ඕනේ සහකම්පණයක් තියෙන ඕනේ අපි කිරිපිටි දෙනවද අධිවේගී පාරවල් හදනවද අපි ලයිට් කපනවද එහෙම නැත්නම් අධිවේගී පාරවල් හදනවද අපි තෙල් නැතුව මිනිස්සු පොලිමේ තියනවද පාරවල් ලක්ෂ කාපට් කරනවද අපි ගොවියට පොර ටික නැති කරනවද ගමේ වැඩ ලක්ෂ කරනවද අද ධනෙ නෑ මේ සෙල්ලම කරන්න එනිසා අපිට ඕන තරම් ධනෙ තියනවා කියන මේවෙන් අපි වෙන් වෙලා අපි මේ බර ජනතාවයි ණය හිමියෝයි අතරේ බෙදා ගන්නා ක්‍රමවේදයකට මැදිහත් වීමක් අවශ්‍යයි මම මේ අවස්ථාවේදී හැන්සඩ් ගත කිරීම සඳහා මේ අවස්ථාවේදී සභාගත කරනවා අපි මේ වෙනුවෙන් 43 සේනාංකයෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල කරුණු පහක් කොළේලි පහක් මේ රට ගොඩනගන්න මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුව දැන් මේ ක්‍රියාවලියට මැදිහත් විය යුතුයි මොකද මේ
ක්‍රියාවලියට මැදිහත් වෙලා
සියලුම මූල්‍ය ආයතන අසාර්ථක වෙලා රට බංකොලොත් භාවයට ගෙනහිලා තියෙනවා මේක රට බංකොලොත් වුණොත් අපේ ජීවිත කාලය මේ ගොඩනගා ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා බොහොම ස්තුතියි
හොනරබල් මතුරු විතානගේ 8 minutes
මුලාසනාරුඩ සභාගරු සභාපතිතුමනි අද දින මේ ඉදිරිපත් කරපු යෝජනාවේ මේ එක පරිච්ඡේදයක් අඩුයි මං හිතන එක අමතක වෙලක් දන්නේ මේ අපේ ඉරාන් මහත්තයර මොකද අපිට ආරංචි විදිහට මේක රංජිත් මන්දුම් බණ්ඩාර මහත්තයා තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ නමුත් එතුමායි ලරුව කන්න නැතුව ඉරාන් මහත්තයර දීලා තියෙනවා මේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2019 නොවැම්බර් 16 වෙනකන් අපි හොඳට කොරා හොඳට ආර්ථිකය ශක්තිමත් කරා අපි හොඳට කොරලා බාර දුන්නේ මේ ආණ්ඩුව ආර්ථිකය ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරලා ඩොලර් සංචිතය ශක්තිමත් කරලා රුපියල් 130 තීච ඩොලර් එක ගොඩක් ශක්තිමත් කරා කියලා අන්නේ ඡේදෙත් දාලා දුන්නා නම් තමයි මේ යෝජනාව ලස්සන වෙන්නේ මොකද අර අපේ චම්පික මැතිතුමා කරපු සම්පූර්ණ විවරණයත් එක්ක ඒ ටිකත් ගැලපුණා නම් තමයි ලස්සන මොකද මේක ලස්සන නෑ මේ යෝජනාව ඒකයි මට තියෙන කනගාටුව විශේෂයෙන්ම 2017 නොවැම්බර් 8 වෙනිදා නෙවස්කා ලේඩි තෙල් නැවෙනකම් බලාගෙන හිටියා හැබැයි ඒ කාලේ කොරෝනා තිබුණෙත් නැහැ කිසිම වසංගතයක් තිබුණෙත් නැහැ හැබැයි මිනිස්සු බලාගෙන හිටියා පෝලිං වල ඉඳලා 2017 නොවැම්බර් මාසේ ඒ වගේම තුර්කියේ සිට පාවෙන විදුලි බලාගාරයක් බලාපොරොත්තුෙන් කැබිනට් හදිසි මිලදී ගැනීම දැම්මා ඒතොර ඒ කාලේ මේ වගේ ප්‍රශ්න තුනේ නමුත් අපි කනගාටුවෙන් උනත් කියන්න ඕන 2015 ජනවාරි ඉඳන් 2015 නොවැම්බර් 2019 නොවැම්බර් වෙනකන් මේ අවුරුදු පහට කවදාවත් විදුලි බලාගාරයක් හැදුවේ නැහැ සාමාන්‍යයෙන් දෛනිකව මෙගවොට් වාර්ෂික මෙගවොට් 200ක් අවශ්‍ය වෙනවා නමුත් 2015 ඉඳන් 2019 වෙනකන් බලාපොරොත්තු වෙච්ච මෙගවොට් 1100ක ඒ විදුලි බල පද්ධතියට බලාගාර ටික එකතු කිරීමේ නැති ප්‍රතිඵලය තමයි දැන් මේ භුක්ති විඳින්නේ ඒකට වග කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණත් එවකට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයත් මොකද මම මෙහෙම කියන්නේ උමාඔය මෙගවොට් 120 නැති කරා ඒකේ සාම්පූර්ණ වල මෙගවොට් 500 නැති කරා ඒ වගේම හම්බන්තොට සුළං විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම නැති කරලා මේ කණ්ඩායම එකට එකතු වෙලා මේ කරපු විනාශයේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. නමුත් මේ කණ්ඩායම පැහැදිලිවම අදත් එදත් උදව් කරේ මේ හදිස්සි මිලදී ගැනීම විදුලි මිලදී ගැනීම කරන කම්පැනි වලටත් ඒ වගේම ජාලාරම්කාර කම්පැනි වලටත් කියන දේ මම මේ වෙලාවේ සභාවට කියන්න මතක් කරන්න මොකද හොරු ගැන පොත් ලියන්න කාලය වෙන් කරා ඒ වගේම ඒ කාලේ මහා පරිමාණ කොමිස් ගහලා ඒ කොමිස් මුදල් බෙදා ගන්න රණ්ඩු ඇල්ලුව ඇරෙන්න රටක් පාලනය කරේ නැහැ. ඒ වගේම අද මම දැක්ක මැතිවරණ ගැනත් කියනවා මම කනගාටු ගැන මොකද මේ විපක්ෂ කට්ටියත් මේ මැතිවරණ කමිටුවේ ඉන්නවා අපි පුදුුවන් තරම් උත්සාහ කරනවා මේ මැතිවරණ හැකියක්මන තියන්න මොකද මැතිවරණේ විකෘති කරලා විසඳුම් ගන්න බැරි පමගාලක පටලවල මුළු රටම සම්පූර්ණයම අරාජික කරපු මැතිවරණ ක්‍රමයක් හදපු කණ්ඩායම දැන් මැතිවරණ කියන එන්න හෙටත් තියෙනවා කමිටුවට එන්නේ නැහැ කවුරුත් කමිටුවේ සමාජිකයෝ කතා කරන්න ඇවිල්ලා ඔයගොල්ලන් අදහස් දෙන්න නැතුව මේ නිකන් ගිහිල්ලා මයික් එකක් දික් කරපු පළියට එතන ගිහිල්ලා පම්පෝරි ගහලා වැඩක් නැහැ. ඇත්ත කතාව කතා කරන්න ප්‍රතිපත්ති හදන්න එන්න කමිටු වලට. ඒ වගේම තමයි විපක්ෂ මන්ත්‍රීවරුන් කියනවා අපිට මේ වෙලාවේ උත්තර නැහැ, වෙලාවට අපි පැරදුනේ, අපි හිටියනම් එහෙම මේ රටේ මිනිස්සු භාගයක් මැරිච්ච තැන් වල ගසුප් පැලවිලා කියලා. ඇත්ත ඒක තමයි අපිට කොරිඩෝ වල මේ විපක්ෂ මන්ත්‍රීතුමාලා කියන්නේ ඒක. ඒක තමයි සත්‍ය. මොකද මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්න දින ඉහළම යුතුකම මේ රජය කරනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ 2015 ජනවාරි මාසේ ඩොලර් එක රුපියල් 130 තිබිලා පරලව යවනකොට කවුරුත් හිටියේ නැහැ ඩොලර් එක. ඒ වගේම 2014 නොවැම්බර් මාසේ රට බාර දෙනකොට විදේශ සංචිත්‍ය ප්‍රමාණය ඩොලර් බිලියන 8.2යි. හැබැයි අපිට බාර දුන්නේ 7.2. මේ යෝජනාවේ මේ දෙවෙනි ඡේදයේ තියෙනවා හිතවතුන්ට සහ විදේශිකින්ට ණය ගෙවන්න හදනවා කියලා. මම මේ සභාගත කරනවා කරු සභාපතිතුමනි, මේ හිතවතුන් සහ මේ විදේශික හිතවතුන් කවුද? 2015 ඉඳන් 2019 වෙනකම් මේ ඩොලර් මිලියන 12,500ක් ගත්ත විදියයි ඒවගද පොලියයි. ඒ ණය යහපාලන ණයුන්ට තමයි දැන් අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, යහපාලන කාලේ ගම්පෙරළිය යටතේ ගෙවපු මුදලු පොලු තියලා මිනිස්සුන්ට ගෙවන්නේ නැතුව වංචා කරලා ඒවත් දැන් අපේ රජයට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ගෙවනවා ඒ මිනිස්සු වෙනුවෙන්. මේ වෙලාවේ කොන්ත්‍රාත්කාරින්ම අපිට අනාථ කරන්න බෑ. නමුත් මම කියන්න කනගාටුයි, මේ යහපාලනේ නොපියවපු ජාත්‍යන්තර බැඳුම් කරගෙන වෙනම අපි කතා කරමු, වෙනම සාකච්ඡාව, වෙනම ඩිබේට් එකක් කරන්න ඕන. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේ යෝජනාව සිහි කල්පනාවෙන් ඉදිරිපත් කරපු එකක් වෙන්න බෑ. මොකද මේ ලියලා තියෙන තුන්වෙනි හතරවෙනි ඡේදවල තියෙන ඒවා මම හිතන අමතක වෙලා 2015 අපිට රට බාර දෙනකොට කරප්ෂන් ඉන්ඩෙක්ස් එක ලෝකයේ දූෂිත රටවල් අතර අපි හිටියේ  83 වන ස්ථානයේ. මොකද 2009 ඉඳන් අපි ක්‍රමානුකූලව මේ කරප්ෂන් කියන තැන ඒ දූෂිත තත්ත්වය නැති කරලා බොහොම විනිවිද භාගයෙන් රට පාලනය කරා. නමුත් 2019 අපි බාර ගන්නකොට 94 වන ස්ථානයට තල්ලු කළා. දැන් මේ කියන්නේ ලෝකයේ රටවල් අතර අපි ඒකක 11ක් පල්ලෙහාට ඇද දැම්ම. මේ යහපාලනයට පින් සිද්ධ වෙන්න අපි දැක්කා CID එක, පොලිසිය, ඉදිරිපති දෙපාර්තමේන්තුව, කෙලින්ම අරලියගහ මන්දිරේ වෙනම සාකා තියලා වෙනම සාකා සමිති පිහිටවල තමයි ඒ වගේම ඒවට උත්තර දුන්නේ. අපි දැක්ක දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවේදී රංජන් රාමනායක කොහොමද නඩු තීන්දුව ගත්තේ කියලා ඉතිහාසයේ කවදාවත් නැති විදියට විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරලා, දුරකථනවලින් බලපෑම් කරලා, නීති අවනීතිය කරලා, ඒ වගේ අවිචාරවත් පාලනයක් කරපු පිරිසත් ඇවිල්ලා කිඳුල් කම්බුළු හෙළනවා. ඒක මම මගේ කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මහර නඩු ඇහුවා. ඒ වගේම රුපියල් 300ට තිබිච්ච බෙහෙත් රුපියල් 16,500ට ටෙන්ඩර් දාලා ගත්තා. අද මං හිතන්නේ සුවපතිලා නෑ මෙතන පේන්න. මම කනගාටු වෙනවා. මොකද අපි මේවට ඉදිරියේදී විවාද කරනවා විතරක් නෙමෙයි, මේවට මේ වුණටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපි නඩු දාලා පැමිණිලි දාලා තියෙනවා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාගේ වාර්තාවෙත් තියෙනවා රාජ්‍ය ආයතන දූෂණ කොහොමද සිද්ධ වුණේ කියලා 2015 ඉඳන් 2018 වෙනකම්. ඒ වගේම අතීතය අමතක කරලා වර්තමානයේ මේ ගෝලීය වසංගතය අමතක කරලා කිසිම වැඩපිළිවෙලක් දර්ශනයක් දැක්මක් නැති මේ විපක්ෂය අද මේ කේන්ද්‍රීය ගකා මේ ඉදිරිපත් කරන මේ විහිළු යෝජනා ගැන ඇත්තම වෙලාව නාසිකල මේ ගරු උත්තරීතර සභාවේ මීට වඩා ඵලදායී ප්‍රතිපත්තිමය කාරණා ගැන කතා කරන්න ඕන. අපි මම කනගාටු වෙන මේ වගේ බාල බොළඳ යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එදා හඳුන් කොරේ සිට මේ රටේ හදන්න පුළුවන් කිසිම දෙයක් මේ අවුරුදු පහේ ඇතුළත කරේ නැහැ. අවසානයේ දත්මදින පුරුෂ ඉඳන් මේ හැමදේම මේ රටට ගේන්න සිද්ධ වෙලා ඒවා ප්‍රතිඵල තමයි අද මේ ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් ජනාධිපතිතුමා භාණ්ඩ 600ක් විතර මේ වෙනුවට නවත්තලා අපිට ඩොලර් බිලියන 2.2ක් වෙන විතර ප්‍රමාණයක් මේ වෙනුවට රටේ නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම එදා ගමේ වැඩට මුල් තැන දුන්නේ, ගමේ වැඩ පටන් ගත්තේ, ගම්පෙරළිය පටන් ගත්තේ එක්සත් ජාතිපක්ෂ සාවකා සමිති වලින්. මොකද අපි ළඟ තියෙන ලිපිගමුණු මම ඒවා අපේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුමාගෙන් ලබාගෙන තියෙනවා. සාවකා සමිතිය තීරණය කරපු ඒවාද ගමේ ග්‍රාමීය කමිටුවෙන් තමයි තීරණය කරන්නේ. ඉතින් මේ වගේ අපිට කතා කරනවා ගොඩක් දේවල් තියෙනවා මේ අද ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන්. ඒ වගේම මම අවසාන වතාවට ඉදිරිපත් කරන්න කැමති 2017 අංක 24 දන්න දේශීය ආදායම් පනතේ IMF එකට උවමනාවට ETF එක EPF එකත් සමාගම් ගත කරලා සමාගම් කියන නම් කරලා සල්ලි හොරගම් කරන්න කටයුතු කරා. ඒ වගේම මම කනගාටු වෙන ජනතා විමුක්ති පෙරමුණත් අද මේ සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා ලැජ්ජාසහගතව.
Thank you. Honorable Field Marshal Sarath Fonseca, you have 11 minutes.
මුලසුනේ මන්ත්‍රීතුමනි, අපි අද රටේ වර්තමාන තත්ත්වය ගැන කතා කරනවා. රට අද අගාතයට වැටලා තියෙනවා අපට රහසක් නෙවෙයි. ඉන්න හිටින්න බැරි රටක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තුළ මේ රටේ පවතින අකාර්යක්ෂම භාවයෙන් පිරි, දූෂිත භාවයෙන් පිරි දේශපාලන සංස්කෘතිය නිසා අද අපේ මාතෘභූමියට හා අපේ ජනතාවට කණකොකා අඬලා තියෙනවා. දූෂණ හා අකාර්යක්ෂම භාවය උපරිමයෙන් මේ රට විනාශ කළේ 2010-2015 කාල පරිච්ඡේදය කියලා මම විශ්වාස කරන්නේ. මේ කාලයේ මේ රටේ පාලකයෝ රටේ ධනයයි ජනතාවගේ ජීවිතයයි එක්ක සූදු සෙල්ලම් කළා. රට ණය කරමින් ප්‍රතිලාභ නොලැබෙන විශාල ව්‍යාපෘති කොට ඒවායෙන් කොමිස් කැසීම හරහා රටේ ආර්ථිකය විනාශ කළ බව රහසක් නෙමෙයි. ජනතාවට මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ජනතාවට විකල්ප දෙකක් තිබේ. තක්කඩි දේශපාලනඥයින්ට තවත් රැවටෙන ගමන් වහල්ලු වගේ ජීවත් වෙනවාද, නැත්නම් ඉහත යථාර්ථය තේරුම්ගෙන රට හදන්න පෙළ ගැහෙනවාද යන්නයි. රට අගාධයට වැටලා තියෙද්දිත් දූෂණ ගනුදෙනු නවත්ලා නැහැ කියලයි අපි හිතන්නේ. ගසා කෑමේ චේතනාවෙන් ඒ චේතනාව මේ වෙනකොටත් වෙනස් වෙලා නැහැ. දැන් තොරතුරු එළියමින් පවතිනවා මධ්‍යම අධිවේගයේ හරහත් කෝටි ගණන් විශාල වංචා ඉදිරියට සිද්ධ වෙන්න යනවා කියලා. අපි දැක්කා රජය ඉතාම ආඩම්බරයෙන් පව් කාලේ පැවසුවා ග්‍රාමීය මාර්ග ලක්ෂයක ව්‍යාපෘතියක් ගැන. නමුත් බංගාව තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ හිතවත් ගරු ඇමතිතුමා ලන්ස ඇමතිතුමාගේ ප්‍රකාශයක් මේ පත්තරයකින් මම කපාගත්ත. එතුමා කියලා තියෙනවා ග්‍රාමීය මාර්ග හැදීමට ගිය අවුරුද්දේ අවශ්‍ය වෙලා තියෙන මුදලවත් බිල් ගෙවන්න මේ අවුරුද්දේ අයවැයෙන්වත් වෙන් වෙලා නැහැ කියලා. මේ තත්ත්වය ඒකනම් දෙන පොරොන්දු ඉෂ්ට කරන්න බැරි තත්ත්වයකට රජය පත් වෙලා තියෙන කියලා අපට පේනවා. දූෂිතව නිදැල්ලේ සැරිසරනවා. අපි දුටුවා සතොසේ සිදු වුණ විශාල වංචාව, සුදුලුණු වංචාව, ඊට අමතරව නොයෙකුත් වංචා ගැන කතා වුණා. මේ වංචාවලට වා කියන්න ඕන පුද්ගලයින් තාමත් පම්පෝරි ගසමින් නිදැල්ලේ වැජබෙනවා. මේ වංචා වලින් කෙලිම පහර වදින්නේ ජීවන වියදම දරා ගන්න බැරිව දුක්ඛිත තත්ත්වයට පත්වලා ඉන්න ජනතාවගේ බඩටයි. රටේ ආරක්ෂාව ගැන ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පැමිණි තමුන්නාසලාගේ රජය තාම පාස්කු පහරේ මහ මොළකරු ඇල්ලුවේ නැහැ. නොයෙක් හේතු කාරණා දැක්කුවත් අපට හෘද සාක්ෂියට ඒව සාධාරණයි කියලා පේන්නේ නැහැ. ප්‍රහාරයේ වළක්වා ගැනීමට අසමත් වූ දේශපාලනඥයින්ට ඒ බලධාරීන්ට විරුද්ධව නීතියක ක්‍රියාත්මක කරලත් නැහැ, කරන බවක් පේන්නත් නැහැ. මගේ පාර්ලිමේන්තු කාරක සභාවේදී මම ඉදිරිපත් කර පිටු 65ක තනියම ඉදිරිපත් කරපු වර්තාවේ මම හොඳින් පැහැදිලිව කියලා තියෙනවා ඒ දේශපාලනඥයින් කවුද කියලා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මොකද කියලා අපිට හිතා ගන්න බෑ. ඊළඟට හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දරට විරුද්ධව ක්‍රියා කරපු ආකාරය වැරදි කියලා මම මුල ඉඳලම කිව්වා. එම ප්‍රහාරය වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම පූජි ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට ශක්තියක් තිබුණ නැහැ. ඒ ප්‍රහාරයේ ප්‍රබලතාවය බැලුවම ඒක වළක්වන්න නම් අනිවාර්යයෙන්ම ආරක්ෂක ඇමති ජනාධිපති මට්ටමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලැබිය යුතුව තිබුණා. එකන් දැව සිද්ධ වුණ නැහැ. මානව හිමිකම් කඩවීම් ගැන චෝදනාවලින් රට මුදවා ගන්න රජයේ නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. පළමුවෙන්ම යුද අපරාධ ගැන චෝදනාවලින් රණිවරුවන් මුදවා ගන්න ක්‍රියා කළ යුතුයි. තිබෙන චෝදනාවලට නිර්භයව මුහුණ දිය යුතුයි. බොරුවට ඒව කරේ නැහැ කියලා හැංගියන් ඉඳලා හරියන්නේ නැහැ. වරදි කළ අය එක්කෙනෙක්ව ඉන්නවා නම් අනිවාර්යෙන් දේශීය මට්ටමින් ඔවුන්ට දඬුවම් කළ යුතුයි. යුද අධිකරණ වලට ඔවුන් ගෙන්වීමට හැකියාව තියෙනවා. එම චෝදනාවලට මුහුණ නොදෙන්න නිසා නීතියානුකූලව යුද්ධය මෙහෙයව අයටත් අනිසි චෝදනාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක කනගාටුදායකයි. චෝදනා එල්ල වෙන්නේ ඉදිරිපළ සටන් කර රණවිරුවන්ට නෙවෙයි, පිටිපස ප්‍රදේශයට වෙලා නොඑක් වැඩි ක්‍රියාදාමවල යෙදවිච්ච අය නිසා මේ චෝදනාවලට මාර්ගය පෑදිලා තියෙනවා. ඊට අමතරව මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පහුගිය දවස්වල අපි දැක්කා එක්නලිකොඩ මහතාගේ බිරිඳ අපත් වෙලා තියෙන කනගාටුදායක ඉරණම. මා හිතනවා එතුමිය සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. එතුමාට ඒ කරපු අගතියට ඇති වෙනකන් සාක්ෂි එළිවලා තිබුණා කවුද වැදිකරුවා කියලා. ඊළඟට අපි දැක්කා ශාන් මාලකට සිරිල් ගාමිණී පියතුමාට නිතර නිතර හිරිහැර කරන ආකාරය. මේවා බැලුවා අපට තේරෙනවා මානව හිමිකම් අනිවාර්යෙන් කඩවෙනවා. කඩවෙන්නේ නැහැ කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. ලෝකෙ ඉදිරියේදී මේ ක්‍රියාදාම වලින් මානව හිමිකම් කඩවෙනවා කියලා අපි ඔප්පු කරලා පෙන්නනවා. හිරු මාධ්‍යවේදී චමුදිතගේ ගෙදරට එල්ල වූ නිහට ප්‍රහාරය, නිවට ප්‍රහාරය අපි පිළිකුලෙන් හෙලා දකිනවා. කාගේ නිවට වැඩක්ද කියලා අපි දන්නවා. අපිට මේ අවස්ථාවේ වැඩි විරුද්ධ ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි අනාගතයේදී අනිවාර්යෙන් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. චමුදිතට ගහපු එක ගැන කතා කරන්නේ ගිනියම සතුටු කරන්න නම් මට හිතෙන විදිහට එහෙනම් ඊට ඉස්සෙල්ලා චමුදිතට ගහපු මිනිහා ජිනීවා කටයුතු වල සහාය දෙන්න චමුදිතට ගහන්න ඇති. ගහපු හින්දා තමයි විපක්ෂයට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපේ නායකතුමා ජිනීවා වලට අවශ්‍ය පරිදි දුෂ්ට චේතනාවෙන් චමුදිත ගැන කතා කරනවා කිව්වා. යථාර්ථය නොදැන ජිනීවා අනියම් ලෙස තවත් උසිගන්වමින් කිඹුල් කඳුළු හැලන පුද්ගලයින් නිසා අගතියට පත්වන්නේ රණවිරුවන් බව මම මතක් කරන්න ඕනේ. අපි මිෂෙල් බැචලේට බය නැහැ. එතුමිය දහස් ගන්නකින් සාක්ෂි ගත්තලු. හමුදා වලට විරුද්ධව සාක්ෂි දුන් සාක්ෂිකාරයෝ 99.9% කොටි ආධාරකරුවන් බවත් අපි එතුමියට මතක් කරලා දෙන්න අවශ්‍යයි. කොටි ආධාරකරුවන් හෝ ඔවුන්ට ආශිර්වාද කරන කට්ටිය. එතුමිය දන්නේ නැහැ හමුදා සමාජිකයින් තමුන්ගේ කෑමවල තමුන්ගේ බෙහෙත් ටික දීලා කොටි ග්‍රහණයෙන් මුදාගත් දෙමළ ජනතාව ආරක්ෂා කළේ. දෙමළ ජනතාව සමූල ඝාතනය කළා කියන කතා අමූලික බොරු. එහෙම වුණා නම් යුද්ධය ඉවර කරලා අවුරුද්දක් යන්නත් කලින් ජනාධිපතිවරණේ ආවම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යුද්ධය ඉවර කරපු හමුදාවේ හමුදාපතිට දෙමළ ජාතික සන්ධානයට දුන්නටත් වඩා තව 150ක් වැඩියෙන් ඡන්දය දුන්නා. ඒකෙන් තේරෙනවා දෙමළ ජනතාව විශ්වාස කරන්නේ නැහැ යුද හමුදාවේ දෙමළ ජනතාවට අගතියක් සිද්ධ කරා කියලා. යුද පෙරමුණේ සියලු සමාජිකයින් ජිනීවා සම්මුතියට අනුව සටන් කරා. ජාත්‍යන්තර නීතිවලට අනුව සටන් කරා. පසුපස ප්‍රදේශවල එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කරාද කියලා මටත් ඒ කාලේ සැකයක් තිබුණා. ඒවා ගැන සොයලා බලන්න පුළුවන්. ඒවා ගැන සොයලා බලලා සාධාරණ ඉෂ්ට කරන්න වෙනවා. සටන් පෙරමුණේට රණවිරුවන්ට ඔවුන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරන්න වෙනවා. ඊළඟට මම වචන කීපයක් කියන්න ඕනේ මැඩම් මිෂෙල් බැචලේට. Michelle Bachelet.
Honorable Member, you have 2 more minutes.
LTT was a dastardly terrorist organization. They murdered innocent people, innocent civilians, and they even murdered Sinhalese, Tamils, Muslims, and even went on to murder Indian Prime Minister. They used suicide carders to kill politicians. They killed even Tamil leaders. They killed innocent villagers. They chopped mothers and babies. Cold-bloodedly, chopped mothers and babies cold-bloodedly. They killed the devotees who had gone to worship and attacked places of worship. They destroyed the economic centers. Madam, you have heard one side of the story from those who are supporting LTT or those who are representing LTT. And we request you to do the justice to us, otherwise you will be disgracing the decorum of your office. And I am very humble to ask you whether you are angry with us because we eradicated the terrorism from this country. We eliminated the LTT. Malcolm Ranjit Agaraduguru Tumata api me satne di sampurna sahayogaya dena. Etumage adas ekka api peni sitna jati agam beda walin torawa. Namuth me kale apata ahenna hambena rajya paashwayen ජනතා විරුද්ධ පොළු ගන්න කියන
honorable member please wind up.
අතරව ජනතාවට විරුද්ධව කෙවිටි ගන්න කියනවා. මේවට නම් අපි මෙල්ල කරන්න බෑ කියලා අපි රජයට මතක් කරලා දෙන්න ඕනේ. විදුලිය කැපීම තෙල් අර්බුදය තනිකරම රජයේ නොහැකියාව නිසා ඇති වුණා, නිර්මාණය වුණා. මේ අර්බුදය හරහා අදාළ රාජ්‍ය ආයතන විකිණීමට රජය පාර කපනවා කියලයි අපට පේන්නේ. මේ වෙන විටත් අවසානයේ මේ රටේ තෙල් සහ විදුලිය යන දෙකම ඉන්දියාවට හිලව් වෙන තත්ත්වයක් ඇති වෙගෙන යන බව පේනවා. අදාළ අමාත්‍යවරු කතා කරන්නේ කිසිම විශ්වාසයක් නැතුව කලකිරීමෙන් කියන එකයි අපට
පේන්නේ.
දැන් අපේ රටේ විදුලිය කපන්නේ තෙල් නැතුවයි. අතීතයේ නම් විදුලිය කැපුවා අපි දන්නවා ජලය නැතුණා, වැස්ස නැති වුණා. ගොවියා හා ගුරුවරුන්ගේ සැඩට අපි උපරිම සහයෝගය දෙනවා. ඔවුන්ට සාධාරණයක් රජය ඉෂ්ට කළ යුතුමයි. හැම එක්කෙනාටම හිරිහැර කළා, බලය පෙන්නලා, පීඩාවට පත් කළා රටක් ඉදිරියට ගෙනියන්න බෑ.
අවසාන වශයෙන්
මට කියන්න තියෙන්නේ තමුන්නාසේලාගේ අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපට සෞභාග්‍යය දැක්ම එපා. අපට අඩු ගානේ 2019 තමුන්නාසේලා රට බාර ගන්නවට තිබුණ තැන්ට රට ගෙනහිල්ලා අපට බාර දෙන්න කියලා අපි තමුන්නාසේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
Thank you.